ఉండబల్ బందులో కూడా వస్తుంది
మాకి విలాబకి ఉత్తర వేళ తీరం దాన్ని
20
గారు ఐదు ఏరు దాత్తులేను
20 మినిట్స్
గారు ములాసన రోడ్ మంత్రితుమణి అద అపే ముదల్ అమాత్తే మంగళ సమరవీర మాత సోకి అమాత్తే దూరే వగకీం బారగని మేన్ పశు ప్రథమ వతావట తమై మే సురాబదు నీతి రీతి లిహిల్ కిరీమ పిడిబంద ఎతుమా గే యోజనావ ఇదిరిపత్ పెను 1989 అపే రటే పెవతున పార్లమెంటు మెతివర్ణేది మమత్ ఎతుమత్ సిరిమావు బండారనాయక మెతినియగే నాయకత్వే మే పార్లమెంటు విపక్షే నియోజనే కల ఏ కాలేది ఎతుమట హెన్సాడ్ వార్తావ కీవల మతగతియాగంట హరి మే పార్లమెంటు అట పెవరున ప్రధాన వగకీమ తమై ఆండుక్రమ వ్యవస్థావ 148 విని వగంతి 90 ముదల్ పిడి బంద ఇతామ వగకీమేం యుతువ ఇతామ సారగర్భ వాద వివాద తమై మే గరు సభావ ఎతులది సిద్ధవుని ఎదా ఆండుపక్షే నియోజనే కర వెదగత్ రటే వగకివ్యుతు కెబినట్ అమాత్యవనం వన లలిత్ ఎతులద్ ముదిరి గామిని దిశానాయక వగే మహత్తురు అపి విపక్షేయ వసేయం ఇదిరిపత్ కర్ణ కరుణు పిలిబంద రాజ్య మూల్య పిలిబంద కరుణు వలది ఇత విశాల అవధానయక్ విముకర్ల విపక్షే సమగ సంవాదశీలి రాజ్యమూల్య కలమణాకరణ ప్రతిపత్తియత్తమై అనుగమనే కలి ఏకది బుహోదే అపి ఇగనగత్త అతర అపిటత్ ఇగనగండ పులువందే కియంట తరం మే విషయానుబద్ధ కరుణ నిసా ఏ పిలిబంద విషయ ప్రామాణికో తమై ఏ కటియుత్త కరే నముత్ మీ మేత భాగే వన విట హిటపు ముదల్ అమాత్యవర్యాకి తిబ్బున పలమిని గెట్లువ తమై మీ ముదల్ పిలిబంద పార్లమెంటువట తీయన బలే ఎతుమగి పుద్గలిక దీపలక్లెస సలకల తీందు తీరన గనీమట యామతుల విశాల వశేన్ వెరది సంఖ్యా దత్త మత మీ పార్లమెంటు నొమగయవన అసత్య ప్రకాశయాన్ కరమి ఇతామ దర్రదను ముదల్ అమాత్యవరేగి భూమికావ రంగదక్కీమతమై ఎతుమగి దూరే అవోసి వెన్న బలపాపు ప్రధాన హేతు సాధకి ఎనిసా 89 పార్లమెంటు పిలిబంద విశాల అధ్యక్షీమక్తిన మంగళ సమరవీర ఎమెత్తుమా ఏ లంగమిన్న ఎస్బీజిస్తా నాయక ఎమెత్తుమాగిను తహల ఏ కాలే తిబున పరణ హెన్సాడ్ వార్తాటిక అరగిన మీ పార్లమెంటు మునతరం వగకీమకిన్ రాజ్యమూల్య కలమణాకరణే పార్లమెంటు తులది సిద్ధ ఉన్నది కీల హెన్సాడ్ వార్తాటిక కేవల అపిత్ ఎక్క అహూంకద్ దిన ముదల్ అమాత్యవరే వశయం కట్యూతు కరంట శక్తి ధైర్య లభేవాయ కీల ప్రార్థనా క్రమిన్ తమై మమ్మే కథావ ఆరంభ కరణ ఎతనది సురాబదు పిలిబంద ఎతుమ అదాస్ కీపి అద్దెక్కువ మే వైన్ ఏమనెత్తం బియ సెర అడు మద్రవ్య వడా పహసుయన్ జనతావట లబాదీమ తులిన్ సెర వెడి మద్రవ్య భావితి అడుకురంట పులువాం కిల మేక న్యాయాత్మక బటైర్ రటవల తీయన పిలిగనీమక్ ఏ పిలిబంద సంవాదయ వినమ ఎతివీ యుతుయి కిల అపి అదాస్ కన్నో మేరటే మే ఆగమిక నాయకయన్ మేరటే వినత్ వివిధ క్షేత్రవల విద్యుత్తు సంబంధ కరగెన మతట తితనెత్త మీ మతిం రటట హా జాతీయట వెన వినాశయ వలక్వగెన ఏ అవశ్యకరణ అయగి అవశ్యత తిష్టగిరీమ సందహా జాతిక ప్రతిపత్తి సకస్కర గనీమ పిలిబంద పులుల్ సన్వాదయ కతివెంట ఓనే కీల అపి హితను నముత్ ఎతుమంట పసుగ్య కాలేతులు తిబున విశాల చోదనావతమై మీ ముదల్ అమాత్యాంశయ సురాబదు ప్రతిపత్తి క్రియాత్మక క్రీమేది వివిధ పుద్గలిక న్యాయపత్ర అణువ క్రియాత్మక గుణాంక ఉదాహరణ దెకాక్ సదాన్ కలోత్ గమ్మతురట ఎటవీమ నిసా ఎక్తరా బియర్ కంపెనీ యొక్క పమన గజమితురంట నోయల్ సెల్వనాయకం లట సుయిశాల వాసి లబన్న విశాల విధియట బదుసాన లబాదీల పుద్గలికవ ఏ సమాగమట పమన విదేశాన్గెన్ బియ ఆనాయనేకరంట ఇడదీమే కొపమన රාජ්‍ය මූල්‍යයට අලාභයක් සිද්ධ වුණාද කියන එක පිළිබඳ වාර්තාවක් එතුම අනාගතයේදී ඉදිරිපත් කරයි කියලා මම හිතනවා. ඒ වගේම මේ සෙල්වනායකමලට පමණක් විශේෂ වෙන බදුසාන ලබා දීමේ ප්‍රතිපත්තියකට මාරු නොවේයි කියලා අපි විශ්වාස කරනවා. දෙවනුව මේ රටේ මහදවල් මහ බැංකුවේ ඇතිවෙච්ච මහා මුදල් මංකොල්ලයට සම්බන්ධ අද ඒ පිළිබඳ ජනාධිපති කොමිසමකදී සියලු කරුණු හෙළිදරව් වෙන පර්ෆෙක්චුවල් ටෙෂරි සමාගම මෙන්ඩිස් කම්පැනි අයිති කර ගැනීම සහ මෙන්ඩිස් සමාගම නැගෙනහිර ප්‍රදේශයේ අලුතෙන් තැබෑරුම් මේ ඉස්කාගාර විවෘත කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ බලය පාවිච්චි කරලා මාධ්‍ය ආයතන මිලදීගෙන ඊළඟට මේ රූපවාහිනී ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යත් අරගෙන තමන්ගේ මේ ජාවාරම් තුලින් හොරකම තුලින් සොයාගත්ත මුදල් ආයෝජනයේ කිරීම තවත් වෙනත් ව්‍යාපාරික ක්ෂේත්‍රවලට විශාල ලෙස රාජ්‍ය අනුග්‍රහය සහිතව ව්‍යාප්ත කරන්න හදනවනම් මෙන්ඩිස් සමාගම් හරහා නැගෙනහිර ප්‍රදේශයේ මුස්ලිම් ද්‍රවිඩ ජනතාව බහුලව වාසය කරන ප්‍රදේශවල ඉස්කාගාර ඇති කරලා ඉවරලා කරන්න යනවනම් ඒ පිළිබඳ අලුත් මුදල් ඇමතුමාගේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා අපි දැනගන්න සතුටු වෙනවා. එපමණයි මම මුදල් පිළිබඳ මේ සුරාබදු පිළිබඳ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ පිළිබඳ සංවාදයක් ඇති විය යුතුයි කියන තැන තමයි අපි ඉන්නේ. අපි 2016 වර්ෂයේදී මේ මුදල් අමාත්‍යතුමා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් එතුමාගේ නියෝග නිසා මේ මුළු පාර්ලිමේන්තුවම නොමග යවන අසත්‍ය වාර්තා තොරතුරු ඉදිරිපත් කරනවා කියන ටික ඒකාබද්ධ විපක්ෂයේ වශයෙන් දිගින් දිගටම අපි කියා සිටියා. රජයේ විගණකාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ වාර්තා වැරදි කියන්නේ ඉස්සෙල්ලා. අපි තමයි මේ 2016 අයවැයේ මේ සම්පූර්ණ වාර්තා වැරදි කියන එක කතානායකතුමාට පැමිණිලි කළේ. මේ ගරු සභාවට ලංකා ඉතිහාසයේ කිසිම මුදල් අමාත්‍යවරේ මේ වාර්ෂික ඇස්තමේන්තුව සකස් කරලා මුද්‍රණය කළ ඉදිරිපත් කරනකොට අධ්‍යාපන අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ පුනරාවර්තන වියදම් යටතේ මිලියන 121ක් එක අවුරුද්දකට බැගින් මිලියන 364ක් බිලියන 364ක් වෙන්නේ නැති වියදමක් වෙනවා කියලා මේ ගරු සභාවට කිව්වා. මේක සාමාන්‍යයෙන් ඒ පිළිබඳ ඉතා විශාල තාක්ෂණික අවබෝධයක් නැති කිසි කෙනෙක්ට හවුවෙන්නේ අපි 225 දෙනාම මේ මුලා කරලා තමයි මේ අයවැය ලේඛන ඉදිරිපත් කළේ. ඒ අවස්ථාවේදී අපි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සමග විගණකාධිපතිතුමා කියන්නේ ඉස්සෙල්ල පාර්ලිමේන්තුවේ කතානායකතුමාට පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස මුදල් පිළිබඳ බලය තියෙන අය ලෙස වාසුදේව නානායක්කර මැතිතුමා විමල් වීරවංශ මැතිතුමා මම දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මේ අපි මන්ත්‍රී කණ්ඩායම මේ අපේ වෙල්ගම මැතිතුමා අපි ඔක්කොම කතානායකතුමාගේ කාමරයට ගිහිල්ලා මේ පැමිණිල්ල කළා. සර් රටේ මුදල් පිළිබඳ බලය තියෙන පාර්ලිමේන්තුවට බිලියන 300 ගණනක වැරදි සහගත අයවැය ලේඛනයක් ඉදිරිපත් කළාම මේ ඉලක්කම් වැරදි කියන එක අපි කියලා පැමිණිල්ල කළාම ගරු කතානායකතුමා විභාගයක් පවත්වන්නට පසුවදා එන්න කිව්වා. නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මැතිතුමා හිටියා, කතානායකතුමා හිටියා, ඒකාබද්ධ විපක්ෂයේ අපි හිටියා. ඉඳලා හැව්වා මොකද්ද මේ ගිනුම් වල මෙහෙම තියෙනවා මට කිව්වා පැහැදිලි කරන්න කියලා. මොකද මම 89 ඉඳන් ලලිත ඇතුළම්මුදලි ගාමිණී දිසානායකගේ මැතිතුමාලේ කාලේ ඉඳන් දිගටම මේ පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ මේ මූල්‍ය කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ ප්‍රාමාණික අවබෝධය තියෙන කෙනෙක් ලෙස දිගටම කතා කරපු නිසා මට කිව්වා පැහැදිලි කරන්න කියලා. අපි පැහැදිලි කළා. එතකොට හිටපු මුදල් ඇමතුමා කිව්වා මේක අපිට තේරෙන්නේ නැති එකයි පුදුමේ, මේක අලුත් අකවුන්ට් සිස්ටම් එකක්. අනේ අනිත් අයත් කිව්වෝ මේක අලුත් සිස්ටම් එකක් වෙන්නේ නැති. මේක ඊළඟ අවුරුද්දේ අනිත් ඔක්කොම ඒවට දානවා කිව්වා. දානවා කිව්වහම අනිත් අයත් කිව්වා එහෙනම් ඉතින් ලබන අවුරුද්දට දානවනේ මේක අනිත් සියලුම ආයතනවලට. අපි කිව්වේ ඒක වෙන්නේ කොහොමද? මේ කරන්නේ නැති වියදමක් හැම අමාත්‍යාංශයකටම ඉඩම් ගොඩනැගිලි පවත්වාගෙන යෑමේ වටිනාකම කියලා දාපුවහම වියදම කෝටි ප්‍රකෝටි ගණන් වැඩි වෙයි. ආදායම එලෙසින් වැඩි වෙන්නේ නැහැ. එතකොට අයවැය පරතරය කොච්චරක් වෙයිද? ඒ අයවැය පරතරය පියවන ආකාරය කියන්නේ කොහොමද? පියවන්න ණය ආධාර ගන්නෙ කොහොමද? ඇයි මෙහෙම බොරු තැනකට මේ පාර්ලිමේන්තුවේ ගෙනියන්නේ කියලා. හරි විපක්ෂයක් හිටියනම් අපිට එදාම මේ වෙන විනාශය නතර කරගන්න තිබුණ මේක නිවැරදි කරලා එනකම් මේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. අවාසනාවට එහෙම දෙයක් වුණේ නැහැ. ඒ නිසා අපි ඒකාබද්ධ විපක්ෂයේ වශයෙන් මුදල් අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් අත්සන් කළා. අදත් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ මේ 2016 ගිණුම් වාර්තා වැරදි කියන එක පිළිබඳ විශ්වාස භංග යෝජනාවක් අදත් න්‍යාය පත්‍රයේ මුද්‍රණය වෙනවා. එහෙම වෙලා තියෙනකොට විගණකාධිපතිතුමා මේ පිළිබඳ ඊට පස්සේ මේ විගණන වාර්තාව ඉදිරිපත් කරන අවස්ථාවේ බරපතල කරුණක් රාජ්‍ය මූල්‍යයට සම්බන්ධයේ විගණන වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා. මං එහි කොටස් මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් යන නිසා මං ගරු සභාවේ දැන ගැනීම සඳහා කියන්න කැමැති. මෙහෙම කියලා තියෙනවා මේ විගණකාධිපති වාර්තාවේ වාර්ෂික වාර්තාවේ 2013 අංක 15 දරා මූල්‍ය කළමනාකරණ වගකීම් සංශෝධන පනතින් සංශෝධිත 2013 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත ප්‍රකාරව රජයේ මුරු බැරකම් දලදේශීය නිෂ්පාදනයේ 80% ප්‍රමාණයක් නොඉක්මවිය යුතුය. 2016 මූල්‍ය ප්‍රකාශනයට අනුව 2016 දෙසැම්බර් 31 වන මුළු බැරකමේ වටිනාකම මිලියන 98,64,512ක් වූ අතර ඒ 2016 වර්ෂයේ ඇස්තමේන්තු දලදේශීය නිෂ්පාදනය වූ මිලියන 1,118,39,000ක් සමග සැසඳීමේදී 83.3% හෙයින් ඒ මූල්‍ය කළමනාකරණ වගකීම් පනතේ සඳහන් උපරිම බැරකම් සීමාව ඉක්මවා යාමක් බව නිරීක්ෂණය විය. ඉතාම බරපතල කරුණක්. රටේ දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් ණය අනුපාතයේ තමයි ලෝකයේ රාජ්‍ය ණය බල පිළිබඳ ආර්ථික විද්‍යාත්මක දර්ශකය. එතනින් එහාට දර්ශකයක් නැහැ. ලෝකේ මනින්නේ එහෙම තමයි. නොපියෝ මුළු රාජ්‍ය ණය දලදේශීය නිෂ්පාදනයෙන් බෙදලා 100% වැඩි කිරීම තුලින් තමයි රාජ්‍ය ණය අනුපාතය ගන්න. මේක තමයි පිච් රේටින් එක බලන්නේ. මේක තමයි මෝඩි බලන්නේ. මේක තමයි ලෝකයේ ඕනේ රටක World Bank IMF ඕනේ රටක් බලන්නේ. එතකොට මේ ණය අනුපාතයේ තිබුණේ 2002-2004 ආණ්ඩු කාල පරිච්ඡේදය තුල රනිල් වික්‍රමසිංහ මැතිතුමා නායකත්වයේ දරන කාලය තුල රටේ නොපියෝ ණය බර දලදේශීය නිෂ්පාදනයේ 103%, 104%, 105%. රටේ දෙවන්තම ණය අර්බුදයේ තිබුණේ ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට බාර ගන්නකොට ඊට ඉස්සෙල්ලා තිබුණ ණය ප්‍රමාණය අනුපාතය එතනට තිබුණේ. මේක තමයි මහා පොළොවේ පවතින යථාර්ථ ඇත්ත. ඒ ණය පිළිබඳ බාර ආරම් මහින්ද රාජපක්ෂ යුගයේ අවසන් වෙනකොට ඒක 70.1%ට අඩු කරලා තිබුණේ. ඒකයි ඇත්ත ගාන. දැන් ඒක මේ අවුරුදු දෙකක් යනකොට 83%ට වැඩි කරලා 83%ට වැඩි කරලා තිබෙනකොට මූල්‍ය කළමනාකරණ වගකීම් පනත මේ ගරු සභාවට ඉදිරිපත් කරනකොට ඒ සඳහා වෙන විශේෂ නිල කාර්යභාරයේ ඉෂ්ට කළේ මම. අපි ඒ ආණ්ඩු කාලේ කරපු හොඳම දේ තමයි මේ පාර්ලිමේන්තුවේ මූල්‍ය කළමනාකරණයේ විනයට යටත් කරන්න මූල්‍ය කළමනාකරණ වගකීම් පනත ගෙනීම. ඒ පනත කියලා තියෙනවා දලදේශීය නිෂ්පාදනයේ 80% ඉක්මවන්න බෑ රටක ණය කියලා. 83 ඉක්මවලා තියෙනවා මේ රජය. හැබැයි ඒක මේ ගරු සභාවටවත් රටටවත් කියලා නැහැ. ණය අඩුවෙන් පෙන්නලා බොරුවක් කරලා මුළු රටමත් අන්තර්ජාතික ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ලෝක බැංකුව සියල්ලත් මේ විගණන වාර්තාව අනුව සම්පූර්ණ රට පිළිබඳ ඉතාම වැරදි චිත්‍රයකට රට ගමන් කරලා තියෙනවා. මේක ඉතාම දරුණු මේ ප්‍රකාශනයක් විගණකාධිපතිතුමාගේ. ඊළඟට බලන්න ගරු මේ සභාපතිතුමනි, මේ සඳහන් කරනවා මෙහෙම. ඒ අනුව රුපියල් මිලියන 84,93,950 ලෙස මූල්‍ය ප්‍රකාශවල දක්වා තිබූ ණය ගැනීම් වලින් ජනිත වන ආයෝජනා වත්කම් නිශ්චිතව හඳුනා ගැනීම සහ ඒවායේ නිවැරදිතාවයේ පැවැත්ම සම්පූර්ණත්වයේ පිළිබඳ තාවුරු කිරීම සඳහා අවශ්‍ය තොරතුරු විගණනයට ඉදිරිපත් නොකරුණි. එමෙන් මේ ආයෝජන වත්කම් වටිනාකම් තුළ පුනරාවර්තන වැය ඇතුළත්ව නොමැති බව තාවුරු නොවිය. ඒ කියන්නේ දැන් ණය ගත්තාම ඒ ණය රාජ්‍ය ශේෂපත්‍රයේ වගකීමක් ලෙස දැක්වෙනකොට, ලයබිලිටියක් ලෙස දැක්වෙනකොට ඊට සමාන ඇසට් ප්‍රමාණයක් වත්කම් ප්‍රමාණයක් තිබිලා වත්කම් වගකීම් වලට සමාන කරනවා. ඒ වත්කම් වගකීම් වලට සමාන කරන්න පුළුවන් ගත්ත ණය ප්‍රාග්ධන වියදම් වලට යෙදෙව්වොත් පමණයි. මේ ණය අරන් ඒව පුනරාවර්තන වියදම් වලට දාලා පුනරාවර්තන වියදම් මොනවද කියලා ඔප්පු කරන්න කියලා විගණකාධිපති ඉල්ලනකොට විගණකාධිපතිට ඒ වාර්තා දෙන්නේ නැහැ. ඒ නිසා විගණකාධිපතිතුමා කියනවා මේ මුදල් අමාත්‍යාංශයේ වාර්තාව පිළිබඳ හරියට කරුණු ඉදිරිපත් වෙලා නැහැ කියලා. එහෙනම් මේ පාර්ලිමේන්තුවට පැවරෙන ප්‍රධාන වගකීම කුමක්ද? අලුත් මුදල් ඇමතිවරයාට පැවරෙන ප්‍රධාන වගකීම කුමක්? 2015 2016 16 ඇත්ත ඉලක්කම් පිළිබඳ සංඛ්‍යා දත්ත සහිතව රටේ නිමවුම ආදායම සේවා නියුක්තිය මිල මට්ටම ගෙවුම් ශේෂය ඉතුරුන් ආයෝජනය සාර්ව ආර්ථික විචල්‍යයන් කෙරෙහි ඇතිවන බලපෑම මොකක්ද කියලා ඇත්ත ඒවා ඉදිරිපත් කරන එක තමයි කරන්න ඕනේ ප්‍රධාන කරුණ. ඒ පිළිබඳ මම පබ්ලික් එකවුන්ට්ස් කමිටි එකේ සාමාජිකයෙක් වශයෙන් 2016 වෙනි දින රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපතිතුමාට ලිපියක් ලියලා තියෙනවා. 2016 මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික ගිණුම් වාර්තා සහ විගණන වාර්තා පිළිබඳ පුළුල් විමර්ශනයක් ඉල්ලා සිටීම, උක්ත කරුණට අදාළ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ විශේෂ මහා සභා රැස්වීමක් කැඳවන ලෙසද, ඒ සඳහා අදාළ සියලු පාර්ශ්වයන් කැඳවන ලෙසද, ඒ ආනුෂාංගික හා වෙනත් පියවරයන් ගැනීමට කාරුණික වන ලෙසද මෙයින් ඉල්ලා සිටිමි කියලා. ඒ අනුව රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපතිතුමා ලසන්ත අලගියවන්න මහතා මේ කාරක සභාව රැස් කළා. කාරක සභාවේ සිටි ආණ්ඩු පක්ෂයේ සමාජිකයනු සමග මේ මුදල් වාර්තාව පිළිබඳ විගණකාධිපති වාර්තාව පිළිබඳ පුළුල් පරීක්ෂණයක් කරන්න කියලා අපි ලිඛිතව ඉල්ලීමක් කරලා ඒ පරීක්ෂණය ආරම්භ කරලා අපි ඒ තොරතුරු ටික හොයාගෙන පාර්ලිමේන්තුව වශයෙන් මේ නිවැරදි සත්‍යය තොරතුරු දැනගෙන අයවැය හා අයවැය ක්‍රියාවලියට සම්බන්ධ වෙමුයි කියන යෝජනාව මම ඉදිරිපත් කරන්න කැමති වෙනවා. මෙයා සම්බන්ධිතව අපි අවංකව එකක් 1989 පාර්ලිමේන්තුවේ සිට රාජ්‍ය මූල්‍ය මේ හා සම්බන්ධිතව අපි මේ ද්වේෂසහගත නොවන මේ රටට හිතවත් හා විවිධාණ්ඩු යටතේ ඉවසීම පුරුදු වෙන්න ඕනේ විවේචනයන් කරපු මන්ත්‍රීවරු ලෙස අපි මේක ඉදිරිපත් කරනවා. ඊළඟට ඉතා විශාල ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. එවැනිම වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා විගණකාධිපතිතුමා 2016 වර්ෂයේ තුලදී ජාතික ලොතරැයි මණ්ඩලයට පරිගණකාශ්‍රිත දිනුම් සඳහා වූ ලොතරැයිපත් මුද්‍රණය භාරදීම ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සිදු කරන ලද විගණන වාර්තාව. සභාපතිතුමනි, මේ විගණන වාර්තාවේ තියෙනවා
ලොතරැයි සම්බන්ධ ඔබතුමාට විනාඩි 3යි තියෙනවා.
ඔව්, මට විනාඩි 5ක් දෙන්න. මම මේ ලොතරැයි ප්‍රශ්නේ විතරක් කියනවා. මොකද විදේශ කටයුතු හා අභ්‍යන්තර ලොතරැයි භාර අමාත්‍යතුමා මුදල් අමාත්‍යවරයා ලෙස සිටියේදී
විනාඩි 5යි අර ඔබතුමා පාටි එක දෙනවද?
ඔව්, බයි 3යි නේ, තව විනාඩි 2යි ඕනේ. මේ ලොතරැයි පිළිබඳව අපි මේ ලොතරැයි පිළිබඳ මේ රටේ ජනතාවගේ විශ්වාසයක් තියෙනවා. ලොතරැයි මේ මහජන විශ්වාසය මත රඳා පවතින්නේ. ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයිය පිළිබඳ රවි කණ්ඩායනායක මුදල් අමාත්‍යතුමාගේ යුගයේදී විශාල ප්‍රශ්නයක් මතු වුණා. මම ඒ අවස්ථාවේදී පුවත්පත් වලට කීවා එකම ලොතරැයිය රුපියල් 20ටත් 30ටත් මිල නැතුවත් විකුණලා රවි දිගින් දිගටම ආර්ථික අර්බුදවලට ආරාධනය කරනවා. ජාතික ලොතරැයි මණ්ඩලය වහම ජනාධිපති අතට ගන්න මම ඒ සභාගත කරනවා. ඊළඟට කියනවා ලොතරැයි පිළිබඳ මහජන විශ්වාසයේ මුදල් ඇමති රවි සම්පූර්ණයෙන් පරදු කළා. ලොතරැයි මණ්ඩලය වහම ජනාධිපති අතට පවර ගන්න මම එයත් සභාගත කරනවා. ගෝවිජන සම්පත 1419 වාරයේ ලොතරැයි අවුල පරීක්ෂණ මණ්ඩලය මම මේ ලොතරැයිපත් තුන පෙන්නනවා. මම මේ ලොතරැයිපත් තුන සභාගත කරනවා. මේ ලොතරැයිපත් තුනම සම්පූර්ණ වැරදි සහගත ලෙස එකම දිනුම් ඇදීම 1419 එකක් රුපියල් 30යි එකක් රුපියල් 20යි එකක මිල නැහැ. මේවා ත්‍යාග එකිනෙකට වෙනස්. මේවා දිනුම් ඇදලා ඉවරයි. මේවට වග උත්තරකරුවෙක් නැහැ. මේ පිළිබඳ විගණන වාර්තාවක් තියෙනවා. ඒ විගණන වාර්තාවේ මෙහෙම කියනවා හැගීමේ සහ තේරීමේ කාර්ය පටිපාටියේ විනිවිද භාවය හා නිර්වද්‍ය භාවය සහතික වීමේ අවශ්‍යතාවයන් ඉටුවන පරිදි 2016 වර්ෂය තුලදී සිදු කළ ගොවිසෙත වාසනා සම්පත සුපිරි වාසනා සම්පත ජාතික සම්පත සුපිරි දෙලක්ෂපති ලොතරැයි මුද්‍රණය හා භාර දීම යන ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙහෙවා නොමැති බව නිගමනය කරනු ලැබේ. කවුද විගණකාධිපති කියන්නේ? මණ්ඩලයේ ප්‍රතිරූපයට හානි සිදුවීම් වෙනුවෙන් විධිමත් පරීක්ෂණ පවත්වා අදාළ නිගමනවලට පැමිණි නොමැති බව නිගමනය කරනු ලැබේ. මේම තියෙද්දි ලංකාවේවත් ලෝකෙවත් කොහෙවත් රටක නැති වෙන ලෙස මේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කියන උසස් ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වෙන අමාත්‍යාංශයේ අමාත්‍යවරයාට මේ සියලු චෝදනා සහිත ලොතරැයි මණ්ඩලයේ වගකීම නැවත බාර දෙනවා. ඒක විගණකාධිපති කියන විදිහට සම්පූර්ණ වැරද්දක්. මොකද විගණකාධිපතිතුමා මේ වார்த்தාවේ මෙහෙම කියනවා. එයි 22 පිටුවේ ඕ යන්නේ සඳහන් වෙනවා. මම සභාගත කරනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව යන දෙපාර්තමේන්තු විසින් නිසි අධීක්ෂණයක් කළ යුතුය. එතකොට ලොතරැයි මණ්ඩලයේ කටයුතු පිළිබඳ මහා භාණ්ඩාගාරයේ නිසි අධීක්ෂණයක් කරන්නට කියනවා. භාණ්ඩාගාරයේ කොහොමද නිසි අධීක්ෂණයක් කරන්නේ? ලොතරැයි මණ්ඩලයේ තියෙන විදේශ කටයුතු අමාත්‍යතුමාගේ යටතේ. එතකොට විගණකාධිපතිගේ නිර්දේශවලට අනුව නෙමෙයි මේ රට ආණ්ඩු කරන්නේ, රටේ මූල්‍ය කළමනාකරණය කරන්නේ. විගණකාධිපතිවරයා කියනවා මේ මුදල් ක්‍රම, මේ ලොතරැයි ක්‍රමය මහජන විශ්වාසය මත රඳාපවතින එකක් නිසා, ඒ විශ්වසනීයභාවයේ පළුදු වෙන කරුණු යෙදිලා තියෙන නිසා, ඒක ගැන මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ දෙපාර්තමේන්තු විශේෂ අවධානය යොමු කරන්න කියලා. ඒ අවධානය යොමු කරන්න කියනකොට ඒව තියෙන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ. නම් ඒක වෙන්නේ කොහොමද? ඊළඟට ජාතික ලොතරැයි මණ්ඩලය විසින් විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුමත කරගෙන නොමැති බැවින් සියලු ප්‍රසම්පාදන සඳහා 2006 ජනවාරි 22 දින චක්‍රලේඛන අංක 8 දරන රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය සහ ඒට අදාළ පසුකාලීන සංශෝධන නියමයන් තරයේ ආරම්භ කළ යුතු බව සඳහන් කරනවා. මේ 2016 වර්ෂයේ තුලදී ජාතික ලොතරැයි මණ්ඩලයේ පරිගණකාශ්‍රිත දිනුම් ගැදීම සඳහා වූ ලොතරැයිපත් මුද්‍රණය හා භාරදීම ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විගණන වාර්තාව මම සභාගත කරනවා. එතකොට මෙහෙම ලොතරැයි පිළිබඳ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනකොට තමයි ඒ අර්බුදයේ ඇති කරපු පාර්ශ්ව හා සම්බන්ධිත ඇමතිවරයාටම ඒ ලොතරැයි ටික බාර දීලා තියෙන්නේ මොන යහපාලන මූලධර්මයේ අනුවද කියලා මම දැනගන්න සතුටු වෙනවා. ඊළඟට අවසාන වශයෙන් සඳහන් කරන්න කැමති වෙන්නේ ගරු සභාපතිතුමනි, ඩොලරය ඊයේ ඉඳන් ඩොලරයකට ගෙවිය යුතු මුදල රුපියල් 155යි. තමුන්නාසේ දන්නවා අපි රජය බාර ගන්නකොට මහින්ද රාජපක්ෂ යුගයේදී ඩොලරයක් 2005 101යි, 2014 131යි. අවුරුදු 10කට ඩොලරයකට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය වැඩි වුණා රුපියල් 30කින්. සාමාන්‍යයෙන් අවුරුද්දකට වැඩි වෙලා තියෙන රුපියල් 3යි. ඊළඟට 131 දැන් 155යි. මේ අවුරුදු දෙකමාර යනකොට රුපියල් 24කින් වැඩි වෙලා තියෙනවා. අවුරුද්දකට වැඩි වෙලා තියෙනවා රුපියල් 8කින්. රුපියල බාල්දු වෙලා නැමේ මස්ත බාල්දු වෙලා රුපියල කඩාවැටීම තුලින් ඇතිවෙන ජාත්‍යන්තරයේ අර්බුදය තව දරුණු බවට පත් වෙනවා. මේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ නිවැරදි පසු විපරමක් විගණකාධිපති සමග නොකළොත්, මොකද ජාත්‍යන්තර තලයේ තියෙන විශ්වාසයේ
මෙලෙසිතුමා කාලය අවසන්
හරි පළුදු වුණොත් මේ විදේශ ආයෝජකයෝ රජයේ සුරකුම්පත්වල තියෙන ආයෝජනය කරපු මුදල් සියල්ල ආපහු අරන් යනකොට, මේ ණය වැරදියට වාර්තාගත කරනකොට, පාර්ලිමේන්තුව නොමග යවන ප්‍රකාශන කළා තියෙනකොට, ඒවා පිළිබඳ ජාත්‍යන්තරව ඇතිවෙන මේ මූල්‍ය අරමුදල වගේම අනිකුත් පිච් රේටින් ඒ වගේ මෝඩි ආයතන වගේ ආයතනත් එක්ක මේක ගැට ගැහෙන නිසා කරුණාකරලා පාර්ලිමේන්තුවක් වශයෙන් අපි රාජ්‍ය ගිණුම්කාරක සභා, පොදු ව්‍යාපාර කාරක සභා සහ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමන්ලා රාජ්‍ය මූල්‍ය පිළිබඳ ඇත්ත පිළිබඳ වාර්තාවක් ලබා ගන්න කටයුතු කරමු කියන ප්‍රාර්ථනය ඇතුව මම වචන ටික අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු
Anuradhesh Nayak.
Garu Sabhapatthumani, Vishesham Mudalamatyan Seyatati, Karunu Kipayak Idiripat Kirimata Avasthawa Laba Deema Pilibandu Putumata Bihimi Stutivanta Wenawa. Mamitane Wadath Hondai, Mudalamatyatuma Hitiya Nan Etuma Nathath, Me Karunu Kipaya Mama Hitanne Avadharana Kala Yutuyi Kiyala. Ekak Tamai, Me Nava Amatyansha Bedimedi, Metek Itihasa Hamadamath, Jathaka Lotarai Mandalaya ඇති කරපු දිනේ සිට මුදල් අමාත්‍යාංශයේ යටතේ තමයි ජාතික ලොතරැයි මණ්ඩලය පැවතුනේ. ඉතින් මම ආණ්ඩුවෙන් දැනගන්න කැමති මුදල් අමාත්‍යාංශය අර තියෙන ලද ජාතික ලොතරැයි මණ්ඩලය වෙනස් අමාත්‍යාංශයකට පැවෙන්න ලැබුවේ ඇයි කියලා. ඒ මොකද මාගාව තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයේ පිහිටවීමේ පනත. ඒ පනත අනුව ගරු සභාපතිතුමිතා පැහැදිලි සඳහන් කොට තිබෙනවා මේ පනතේ බොහෝ තැන්වල අමාත්‍යවරයා අමාත්‍යවරයා ලෙස සටහන් කොට තිබෙනවා ඕනෑම පනතක අමාත්‍යවරයාට පැවරන බලතල අමාත්‍යවරයා පිළිබඳ සටහන් වී තිබෙනවා අවසානයේදී මේ පනත මේ අමාත්‍යවරයා කවුද කියලා කියනවා ඒක තමයි සාමාන්‍ය ඕනම් පනතක් ඒ පනතේ අමාත්‍යවරයා ගැන සඳහන් කරාට අවසානයේදී මේ පනතේදී කියනවා මෙම අමාත්‍යවරයා කවුද කියලා මේ පනත අනුව ගරු සභාපතිතුමනි මෙම ජාතක ලොතරැයි මණ්ඩල පනතේ අමාත්‍යවරයා ලෙස හඳුන්වන්නේ මුදල් අමාත්‍යවරයා ලෙස පැහැදිලිව සඳහන් කොට තිබෙනවා. ඒ නිසා මේ ජාතික ලොතරැයි මණ්ඩල පනතට අනුව ජාතික ලොතරැයි මණ්ඩලය අනිවාර්යයෙන්ම මුදල් අමාත්‍යාංශයට පැවරිය යුතු මණ්ඩලයක් බවට පත් වෙනවා. දැන් තමුන්වහන්සේලා මේ පනත සංශෝධනය කරලත් නැහැ මේ පාර්ලිමේන්තුවේ. මේ පනතට අනුව ජාතික ලොතරැයි මණ්ඩලයේ අමාත්‍යවරයා බවට පත් වුණේ මුදල් පිළිබඳ වක්‍ය යුතු අමාත්‍යවරයා. හැබැයි තමුන්නාන්සේලා විසින්ම මේ සම්මත කරලා මේ පනතේ උල්ලංඝනය කරමින් කටයුතු කරමින් තිබෙනවා මුදල් අමාත්‍යාංශයෙන් වෙතින් ජාතික ලොතරැයි මණ්ඩලය ගලවීම හරහා. දැන් අපි දැනගන්න කැමති විදේශ කටයුතු අමාත්‍යවරයාට කුමන පනතකින්ද බලය ලබා තිබෙන්නේ ලොතරැයි මණ්ඩලයේ මෙහෙවීම සඳහා නියෝග ලබා දෙන්නේ. මොකද ලොතරැයි මණ්ඩලයේ පිහිටවා තිබෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය පනත යටතේ නම් ඒ පනත යටතේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා නම් අමාත්‍යවරයා කියලා කියන්නේ මුදල් අමාත්‍යවරයා නම් දැන් මෙතෙන් සිට විදේශ කටයුතු අමාත්‍යවරයාට කිසිදු බලයක් ලැබෙන්නේ නැහැ ජාතික ලොතරැයි මණ්ඩලයේ පිහිටීමේ පනත අනුව නියෝග ලබා දෙන්න. ඒ නිසා තමුන්නාන්සලා මේ විෂය බෙදීම් කරලා තිබෙන්නේ මේ රටේ ජාතික ලොතරැයි මණ්ඩලයේ පිහිටවීමේදී පිහිටවා තිබෙන පනතත් උල්ලංඝනය කරමි. ඒ නිසා මා හිතනවා ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා මෙදිහත් වී මේ නිවර්ති කළ යුතුයි. මේ නිවර්ති කරනවාද නැද්ද කියලා මේ පාර්ලිමේන්තුවට කිව යුතුයි. ජාතික ලොතරැයි මණ්ඩල පනත අනුව අමාත්‍යවරයා විය යුතු වන්නේ මුදල් අමාත්‍යවරයා නම් ජාතික ලොතරැයි මණ්ඩලයට අදාළ වෙන නියෝග සහ අනිත් කාර්යයන් ඉටු කිරීම වගකීම තිබෙන මුදල් අමාත්‍යවරයාට ඒ පනතට පටහැනිව දැන් කොහොමද විදේශ කටයුතු අමාත්‍යවරයා අපි දැනගන්න කැමති ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙහෙවන්නේ සහ නියෝග ලබා දෙන්නේ කොහොමද කියලා ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කරනවා ඇතයි කියලා මම බලාපොරොත්තු වෙනවා. දෙක දෙවෙනි කරුණ තමයි ගරු සභාපතිතුමනි අපි දන්නවා ගල්ඔය ප්ලාන්ටේෂන් එකත් මම දැක්කා දිගින් දිගටම ඉල්ලා හිටියා විදේශ කටයුතු අමාත්‍යයන් සම්බන්ධ කරන්න කියලා. ගල්ඔය වතු සංවර්ධන මණ්ඩලය ගරු සභාපතිතුමනි 51%ක් ශ්‍රී ලංකා රජයේ සතුවත් 49% පෞද්ගලික අංශ සතුවත් පවතිනවා. ඒ සතුව විශේෂම හිඟුරාණ සීනි කර්මාන්තශාලාව පවතිනවා. දැන් ගල්ඔය සභාපති ගල්ඔය ප්ලාන්ටේෂන් සභාපතිවරයා මා දැක්ක ප්‍රකාශ කරලා තිබුණා එක වෙතනකදී කෝප් සභාවේදී ඇත්තටම සීනි කර්මාන්තයේදී සීනි කියන්නේ අතුරු නිෂ්පාදනයක් ප්‍රධාන නිෂ්පාදනය මත්පැන් කියලා. මොකද මත්පැන් වලින් තමයි අධික ලාභය ඇති කරන්නේ. කර්මාන්තශාලාව පවත්වාගෙන යාමේදී සීනිත් මත්පැන් ඒ වගේම විදුලි බල නිෂ්පාදනය කාබනික පොහොර නිෂ්පාදනය මේ ආදී සියල්ල කර්මාන්ත ඇතුලේ සංයුක්ත වුණොත් තමයි ඒ කර්මාන්තශාලා ලාභදායක කර්මාන්තශාලාවක් බවට පත් වෙන්නේ. ඒ අනුව තමයි ගල්ඔය ගල්ඔය සමාගම වැවිලි ගල්ඔය වැවිලි සමාගම ඒ යටතේ හිඟුරාණ සීනි කර්මාන්තශාලාව අවටින් එතනෝල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාව පටන් ගත්තා. මොකද සීනි කර්මාන්තේ ඔහු කිව්වේ එතනෝල් තමයි ෘජු නිෂ්පාදනය අතුරු නිෂ්පාදනය සීනි කියලා. අපි කියමු සීනි නිෂ්පාදනයේදී අතුරු නිෂ්පාදනයකට එතනෝල් එනවා නම් එතනෝල් කර්මාන්ත ශාලාව ආරම්භ කරේ නිෂ්පාදන කටයුතු නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්ත ශාලාව අවසන් කරා ගිය අවුරුද්ද සැප්තැම්බර්වල. ඒකනේ දැන් ආසන්න වශයෙන් වෙනකොට කරු සභාපතිතුමනි මාස 8කට ආසන්න කාලයක් ගත වෙලා තිබෙනවා කර්මාන්ත ශාලාව ආරම්භ කරලා ඉවරයි. හැබැයි මත්පැන් පෙරන්න මොකද වෙන්න ඕන? මත්පැන් පෙරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තු සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ලයිසන් එකක් දෙන්න ඕන. හැබැයි මේ ආණ්ඩුව කර්මාන්ත ශාලාවට ලයිසන් එක දෙන්නේ නැත්තේ ඇයි? පාර්ලිමේන්තුවට පැහැදිලි කරන්න. ගල්ඔය වැවිලි සමාගම අවස්ථා ගණනාවක තිබුණ ඉල්ල මුදල් අමාත්‍යාලයේ ඒකම් ලේකම්වරයාට ලිපි යොමු කරමින් ඒ වගේම සුරාබද්ද දෙපාර්තමේන්තුවට ලිපි යොමු කරමින් ඉල්ලා සිටිනවා මේ ගල්ඔය එතනෝල් කර්මාන්ත ශාලාව සඳහා ලයිසන් ලබා දෙන්න කියලා. ලයිසන් විතරක් නෙවෙයි කරු සභාපතිතුමනි, මෙය යම් ප්‍රමාණයකට මේ අත්හදා බලන්න මේ මේ පරීක්ෂාවට භාජනය කිරීම සඳහා අධියත් කරා නිෂ්පාදන ෆැක්ටරිය හයි කරාට පස්සේ ඒකේ නියමිත කාලවකවණු අනුව ඒ ෆැක්ටරිය අයිති ඉදි කරලාද සමාගම ඇවිල්ලා මේක පරීක්ෂණ දුවන්න ඕන. පරීක්ෂණ දීපු වෙලාවේ මොකද කරේ? සුරාබදුවකින් පැනලා ඇල්ලුවා. අල්ලලා නිලධාරීන්ට ලක්ෂ 3කට වඩා දඩ ගැහුවා. එතකොට මේ ආණ්ඩුවේ ආයතනයක් සල්ලි වියදම් කරලා එතනෝල් කර්මාන්ත ශාලාව ආරම්භ කරලා තිබෙනවා. සුරාබද්ද පාර්ලිමේන්තුවේ ලයිසන් දෙන්නේ නැහැ. දැනට තිබෙන තොරතුරු අනුව කර සභාපතිතුමනි දවසකට ඒ නිසා ගල්ඔය වැවිලි කර්මා වැවිලි සමාගම වෙත දවසකට සිද්ධ වෙන පාඩුව මිලියන 10 රුපියල් කෝටියක පාඩුවක් සිද්ධ වෙනවා. දැන් මාස 8ක් මුළුල්ලේ මේ කර්මාන්ත ශාලාව සඳහා ලයිසන් එකක් ලබා නොදීමින්. එතන මේ කර්මාන්ත ශාලාව සඳහා ලයිසන් එකක් ලබා නොදුන්නාට එම අම්පාර කලාපේම පෞද්ගලික සමාගමක් වෙත අරක්කු පෙරීම සඳහා ලයිසන් එකක් ලබා දෙනවා. එතකොට රජයේ උක්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය වෙන එතනෝල් සඳහා කර්මාන්ත ශාලාව ඉදි කරලා තිබෙද්දී ලයිසන් එකක් ලබා නොදී තමුන්වාසල එම කලාපේම පෞද්ගලික සමාගමකට ලයිසන් ලබා දෙනවා. ඇයි? මේක අරමුණ මොකක්ද? ගල්ඔය සීනි කර්මාන්ත ශාලාවේ ඇතුළේ ඇති වෙන මොනැසස් ටික ඒ පෞද්ගලික සමාගමකට ලබා ගැනීම අරමුණ මේක තුල තිබෙනවා. දැන් ආණ්ඩුවේ මුදල් වියදම් කරලා එතනෝල් කර්මාන්ත ශාලාව ආරම්භ කරලා මාස 8ක් තිස්සේ ලයිසන් ලබා දීලා නැහැ. දැන් මා දැක්ක ඒ ගල්ඔය වැවිලි සමාගමේ අය කෝප් සභාව හමුවේ ප්‍රකාශ කරා මිලියන 6000 ගන්නකට වඩා වැඩි පාඩුවක් මේ කර්මාන්ත ශාලාව ආරම්භ කරලා අරක් එතනෝල් නිෂ්පාදනය කිරීම සඳහා අවස්ථා ලබා නොදීමෙන් සිදු වී තිබෙනවා කියලා. ඒ නිසා කරු සභාපතිතුමනි මේ මුදල් අමාත්‍යවරයා පැහැදිලි කරන්න ඕන සුරාබද්ද පාර්ලිමේන්තුවෙන් අද මේ පාර්ලිමේන්තුවට ගල්ඔය වැවිලි කර්මාන්ත ශාලාව අනුව හිඟුරාණ කර්මාන්ත ශාලාවට ඇයි එතනෝල් නිෂ්පාදන කිරීම සඳහා ලයිසන් එකක් මාස 8ක් ගිහලා කර්මාන්ත ශාලාව ඉදි කරලත් ලබා දුන්නේ නොදුන්නේ කියන එක මේ පාර්ලිමේන්තුවේ පැහැදිලි කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඊළඟ මා ඊළඟ තුන්වෙනි කරුණ ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ මහ බැංකු වාර්තාවට පසුව සහ සමහර විට එහා සමාන වැදගත්කමකින් යුතුම වාර්තාව තමයි මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව. මේ වාර්තාව තුළ තමයි අපේ රටේ ආර්ථිකයේ සිදුවන චලනයන් එහි මූල්‍ය ගනුදෙනු ඒවා සිදුවිය හැකි ආකාරයන් මේ සියල්ල ඉදිරිපත් කරන මේ වාර්ෂික වාර්තාව තුළ. හැබැයි මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? මා ඊයේ පෙරේදත් මේ පාර්ලිමේන්තුවේ මතු කරා. අපි දන්න ඕනෑම වාර්ෂික වාර්තාව සම්පූර්ණ වෙන්නේ විගණකාධිපතිතුමා විසින් ඉදිරිපත් කළද විගණන මතය සහිතව. හැබැයි ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ වාර්තාවට මොකද සිදු වෙලා තිබෙන්නේ? මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු හේතුවෙන් විගණන මතය සඳහා පදනමක් සැපීමට ප්‍රමාණවත් සහ උචිත විගණන සාක්ෂි ලබා ගැනීමට මට නොහැකි විය. ඒ හේතු කොටගෙන මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි. දැන් මම නැවතත් අහන්නේ මේ පාර්ලිමේන්තුවට මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබෙන වාර්තාව විගණන මතයක් ප්‍රකාශ කරන්න බැරි බව විගණකාධිපතිවරයා විසින් ප්‍රකාශ කරපත් කර තිබෙනවා. ඒ නිසා කිසිසේත්ම මේ පාර්ලිමේන්තුව විසින් පිළිගත යුතු වාර්තාවක් නෙමෙයි. පාර්ලිමේන්තුව විසින් පිළිගත යුතු වාර්තාව බවට පත් වෙන්නේ මුදල් අමාත්‍යාංශයෙන් විසින් සකස් කරන වාර්තාවත් එහි නියදි පරීක්ෂණයන් අරහා විගණකාධිපති පාර්ලිමේන්තුව විසින් හඳුනා ගන්නා ලද වාර්තාවත් සමන්විත වාර්තාවත් සම්පූර්ණ වාර්තාව බවට පත් වී තිබෙනවා. ඒ නිසා මුදල් අමාත්‍යාංශ අසමත් වී තිබෙනවා. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණකාධිපතිතුමාගේ විගණන මතය සහිත වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. එයි ගරු සභාපතිතුමනි ඒවා නිකන් සිද්ධ වෙලා නැහැ. මම කියන්නම් ඒවා සිද්ධ වෙලා තියෙන්නේ කොහොමද කියලා. එයි නිවැරදි මතයක් ඉදිරිපත් කරන්න අසමත් වෙලා තිබෙන්නේ. නිවැරදි මතයක් ඉදිරිපත් කිරීම සඳහා තොරතුරු ලබා ගැනීමට අසමත්භාවයක් ඇති කරලා තියෙන කුමක් නිසාද? මෙන්න හේතු. 2015 ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා 2015 අංක 10 දරන මුදල් පනතට අනුව කැසිනෝ කර්මාන්තයේ නිරත සෑම තැනැත්තෙකුගෙන් පවත්වා ගැනීම ලබන සෑම කැසිනෝ ව්‍යාපාරයක් වෙනුවෙන්ම අයබද්ධ ලෙස රුපියල් මිලියන 10 බැගින් එක්වරක් පමණක් ගෙවිය යුතු බද්දක් 2015 නොවැම්බර් මාසේ 15 වෙනිදින ඔහෝ ඊට පෙර ආය කරගත යුතු විය. දැන් තමුන්වහන්සේට මතකයි අයවැලියක ඉදිරිපත් කරන වෙලාවෙදි කිව්වා අපි මේ කැසිනෝ වලට මිලියන 1000ක බද්දක් ගහනවා. ඒක එක වරකට පමණක් සීමා වෙන බද්දක්. කවරෝ හෝ කැසිනෝ ශාලාවක් විසින් කැසිනෝ හිමිකරුවෙක් විසින් ඒ වෙනුවෙන් ව්‍යාපාර වෙනුවෙන් ලබා දිය යුත්තේ මිලියන 1000ක එක බද්දක්. ඒක 2015 නොවැම්බර් මාසේ 15 වෙනිදිනට පෙර අය කරගන්නවා කියලා කිව්වා. හැබැයි මොකද්ද වෙලා තිබෙන්නේ? ඒ අනුව එදිනට පෙර අය කරගත යුතු රුපියල් මිලියන 4000ක්. මොකද අපේ රටේ කැසිනෝ ව්‍යාපාර හතරක් තිබෙනවා. එහෙනම් මිලියන 4000ක් අය කරගන්න ඕනේ. හැබැයි මොකද්ද වෙලා තිබෙන්නේ? මිලියන 3660ක් අය කරගෙන තිබ්බේ නැහැ. තමුන්වහන්සේලා මේ කුඩා කුඩා හිමියන් හොය හොය පොඩි ව්‍යාපාරයක් හොය හොය දෙල් කඳ පොලේ බඩ ගන්නවා. බදු ගහන්න තව පැතිකොලක් සාමාන්‍ය තේ කඩයක් හොයාගෙන යනවා බදු ගහන්න. හැබැයි කැසිනෝ ශාලා මේ පාර්ලිමේන්තු අනුමත කරා. ඊට අනුව පනත සංශෝධනය කරා. එක හිමියෙක්ගෙන් රුපියල් මිලියන 1000ක බද්දක් එකවරක් පමණක් අය කරන බද්දක් අය කරගන්න. හැබැයි සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? මිලියන 4000ක් ව්‍යාපාර හතරකින් ලැබෙන්න ඕන. ලැබිලා තිබෙන්නේ මිලියන 240යි. ඒ කියන්නේ මිලියන 3760ක් අය කරලා නැහැ. ඉතින් ඒව මොකද කරලා තියෙන්නේ? මුදල් අමාත්‍යාංශේ වාර්තාවල සඳහන් කරලා නැහැ. ඒ නිසා තමයි විගණකතුමා කියන්නේ නිවැරදි වාර්තාවක් මට දෙන්න බෑ කියලා. ඒ විතරක්ද? මම තමුන්වහන්සේගේ අවධානය යොමු කරන්නම්. දැන් මේ රටේ මුදල් පිළිබඳව විශාල ලෙස වග කියන ආයතනය තමයි මේ මුදල් අමාත්‍යාංශය. මොකද සිදුවලා තිබෙනෙහි වාර්තාවලට විගණනයට ඉදිරිපත් කළ මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ විදේශ ණය ලැබීම හා විදේශ ණය ගෙවීම ඉගෙන විදේශ ණය ලැබීම මිලියන 574000 ඒ කියන්නේ මං බිලියන වලින් කිව්වොත් විදේශ ණය ලැබීම බිලියන 574යි විදේශ ණය ගෙවීම බිලියන 145යි. නමුත් මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? මේ විදේශ ණය ලැබීම තමුන්වහන්සේලා වාර්තාවල සටහන් කරනවා මිලියන 8945ක් අඩුවෙන් ලැබිච්ච මුදල් ලැබුණා කියලා හොයාගන්න මූලාශ්‍ර තිබෙනවා. හැබැයි වාර්තාවේ සඳහන් කරලා තිබෙනවා මිලියන 8945ක් අඩුවෙන් ලැබෙන වාර්තා ලැබෙන ගණන් ලද ණය මුදල් නිවැරදි ලෙස වාර්තා කරන්න කරලා නැහැ. එහෙනම් මොනවද මේ සල්ලි වලට වාර්තාවල මේ සල්ලි දාන්න නැත්තම් මේ සල්ලි වලට මොකද වෙන්නේ? ඒක දැනගන්න ඕනේ නැද්ද? තමුන්වහන්සේලා ඇයි ගණන් ලද විදේශ ණය ප්‍රමාණය සංගවන්නේ? ගණන් ලද විදේශ ණය ප්‍රමාණය මිලියන 8945කින් අඩුවකින් සටහන් කරන්නේ මොකක්ද? ඒ ණය වලට සිද්ධ වුනේ? ඒක මේ පාර්ලිමේන්තු දැනගන්න ඕන. ඒ විතරක් නෙවෙයි. ගෙවන ලද එකත් මිලියන 5848කින් සංගවලා තිබෙනවා. අඩු කරලා තිබෙනවා. නෑ ගෙව්වේ කාටද? මිලියන 5848ක් බිලියන 5.8ක් මතක තබා ගන්න. මුදල් ගෙවලා තිබෙනවා. හැබැයි සදාහන් කරලා නෑ. ඒතර අපිට මොකද්ද තියෙන සහතිකය? අපි ණයකරුවන්ට ගෙව්වා යයි කියන පදණුවෙන් වෙන අයට ගෙව්වද කියලා මේ සාධාරණ සැකයක් පනනගින් නැද්ද? ඒ නිසා කරු සභාපතිතුමනි මේ මුදල් වාර්තාව පිළිබඳව ඉදිරිපත් වෙලා තිබෙන ඉතාම සාවද්‍ය තොරතුරු වලින් සමන්විත වාර්තාවක් මේ. ඒ වගේම ශ්‍රී ලංකා යාලයින් සමාගමේ ප්‍රාග්ධන දායකත්වයේ මිලියන 55,388ක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණද ඍජු ලෙස ඍජු ශේෂ සනාථ කිරීම අනුව ඒ රුපියල් මිලියන 51,157ක් ලෙස තහවුරු වී තිබුණා. මුදල් අමාත්‍යාංශ වාර්තාවල කියනවා එයා ලංකේකට මිලියන 55,388ක් දුන්නා කියලා. හැබැයි දීලා තිබෙන්නේ මිලියන 51,157යි. ඒකෙන් මොකද වෙලා තිබෙන්නේ? දුන්නායයි කියලා සඳහන් කරලා තිබෙනවා වැඩිපුර මිලියන 4,231ක්. දැන් එයා ලංකේකට දුන්නා කියලා කියනවා. නමුත් එයා ලංකේගේ මුදල් පරීක්ෂා කරපුවම ලැබිලා තිබෙන්නේ මිලියන 4,231ක් අඩුවෙන්. දැන් තමුන්වහන්සේ මොකද මේ කරලා තිබෙන්නේ? මුදල් අමාත්‍යාංශයේ මුදල් එහෙට දානවා මෙහෙට දානවා. හැබැයි වාර්තාවල සඳහන් වෙන්නේ නේ අපි දැනගන්න කැමති එයා ලංකේකට දුන්නා යයි කියලා. මේ මිලියන 4,231කට සිද්ධ වුණේ මොකද්ද කියන එක තමුන්වහන්සේලා පැහැදිලි කරන්න ඕනකම තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ වාර්තාවේ දිගින් දිගටම ගත්තාම ඔබතුමා දන්නවා විශේෂයෙන්ම අයවැය ලේඛන යෝජනාවක් හැටියට ගෙනාවා. අර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මිලියන 1යි සිට මිලියන 1ක් දක්වා සිට 15ක්ද 1යි සිට 2.5 දක්වා මිලියන 12ක්ද 12කද 12කද පොලියක් ගෙවනවා කියලා. එකන දේෂ්ට පුරේසන්ගේ තැන්පත්තු සඳහා ලක්ෂ දහය දක්වා සිට පහළවත්ද දහය සිට විසි පහ දක්වා සිර දොළහත්ද ගෙවනෝ කියල කිව්වා. දැ ඊට පස්සේ මොකද කරේ? තමුණාසල කිව්වා මේක ගෙවන්න නම් ඒ වාණිජ බැංකුල තැන්පත් කරන්න ඕන කිව්වා. වාණිජ මූල්‍ය ආයතන බැංකුල නෙවෙයි, වාණිජ මූල්‍ය ආයතනවල. එකන ඒව තැන්පත් කරන්න බෑ ලංකා බැංකුව, ඒව තැන්පත් කරන්න බෑ මහජන බැංකුව, ඒව තැන්පත් කරන්න බෑ සෙලාන් බැංකුව තියෙනවා නම්. ඒව තැන්පත් කරන්න ඕන මොනවද? ඉන්ෂුරන්ස් කම්පැනි වල, LOLC වල, එහෙම නැත්නම් වෙනත් පෞද්ගලික සමාගම් වෙත. එනිසා කරු සභාපතිතුමනි, මේ මේ ඉතුරු පොලිය රාජ්‍ය භාණ්ඩාගාරයෙන් දරන අතරේක පොලිය වැඩි පොලිය දීලා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් දරනවා. හැබැයි රාජ්‍ය භාණ්ඩාගාරයෙන් දරන්නේ කවුරු වෙනද? බැංකු විධිමත් බැංකු පද්ධතිය කරා තැන්පත් කරාට මේක ලබා දෙන්නේ නැහැ. තමුණාසලා තීරණ ගත්තා මේක ලබා දෙන්නේ වාණිජ මූල්‍ය ආයතන වල තැන්පත් කරොත් විතරයි කියලා. තාමත් ඒක වෙනස් කරලා නැහැ. ඒ නිසා කරු සභාපතිතුමා ගොඩක් කියන්නේ නැහැ. අවසාන වශයෙන් මම කරුණක් මතක් කරන්න කැමති. දැන් මේ මේ පිළිබඳව විශාල ලෙස වගකීමක් තිබෙන මේ මුදල් කටයුතු පිළිබඳව මම ඉතින් ලසන් තලගේ වංගන අමාත්‍යතුමා සභාපති ධූරයේ දරන මුදල් පිළිබඳව කාරක සභාව, ඒ කියන්නේ මුදල් පිළිබඳව අධීක්ෂණ කාරක සභාව. ඒතොර දැන් තමුණාංශයේ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා. දැන් එතකොට අපේ රටේ දැන් මේ අමාත්‍යංශ වල ක්‍රියාවලිය ශක්තිමත්ව අධීක්ෂණය කිරීම සඳහා තමයි මේ ආංශික කාරක සභාව පත් කරලා තිබෙන්නේ. දැන් මොකද වෙලා තිබෙන්නේ? මුදල් පිළිබඳ ආංශික කාරක සභාවේ සභාපතිවරයා හැටියට මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා කටයුතු කරනවා. ඒක සාධාරණ ඒක වැඩක්. එහෙනම් තමුණාසලම කියුවා ආංශික කාරක සභාව කියන්නේ පාර්ලිමේන්තු අධීක්ෂණය. හැබැයි දැන් පාර්ලිමේන්තු අධීක්ෂණය සිද්ධ වෙනවද මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා මුදල් කාරක සභාවේ සභාපති ධූරය දරනකොට? ඒ නිසා මම දැනගන්න කැමතියි තමුණාසලා මුදල් ආංශික එක්ක තුම දෙකෙන් එකක අයින් වෙන්න ඕන. එක මුදල් අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් අයින් වෙන්න ඕන. මම දන්න එක ලැබිච්ච විදිහත් කොහොමද කියන්නේ? ඒක නිකන් යන ගමන් කඩ ඔලුවට කඩා වැටිච්ච එකක් තමයි ඒක. ඒකත් මම දන්නවා. හැබැයි කෙසේ වුවත් දැන් තමුණාංශයට නියෝජ්‍ය මුදල් අමාත්‍ය ධූරයත් මුදල් පිළිබඳ පාර්ලිමේන්තු ආංශික කාරක සභාව සභාපති ධූරයත් දෙකම එකට දරන්න බෑ. ඒ නිසා මම තමුණාංශයෙන් ඉල්ලා හිටනවා මේ දෙකෙන් එකකින්. මම කියන්නේ මුදල් එකද ආංශික කාරක සභාපති ධූරයද කියලා. හැබැයි තමුණාංශි විශේෂයෙන්ම යම් වගකීම සහිත අමාත්‍යවරයෙක් හැටියට බොහෝ අවස්ථාවල කරුණු ඉදිරිපත් කළා. මම දැකලා නිසා දැකලා තිබෙන නිසා එනිසා තමුණාංශය දැන් තෝරාගත යුතු තිබෙනවා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලාස් වෙන මුදල් අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලාස් වෙනවද ආංශික කාරක සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලාස් වෙනවද කියලා මේ පාර්ලිමේන්තු කරුණු ඉදිරිපත් කරනවා. ඇතයි මම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුති කර සභාපතිතුමනි මේ අවස්ථාව ලබා
දෙන්න. කරු කේකේ පියදාස ඔබතුමාට විනාඩි 6යි
13 පටරේකේ
කුරජිටාංග ඉල්ලා තියෙන
නප්පායිදි என்ன பேசுறது? கரு நியோஜ சபாபத்துவணி விசேஷம் அப்பே நம முதல் விசுதிகரமீன் மற்ற லெபுன் வே சொல் வேலாவேங் பத்திரிக்கு இப்ப கத்தாக்கன் பலா பொத்துனவா விசேஷம் மே நவ மத்தன் நிஷ்பாதன பலபத்திர அடுக்கிரிம சம்பந்த விசேஷம் மெத்துமாட்ட மகே இசுதி புதகரணும் முகத நிஷ்பாதனாகார விஷயத்திரக் மேரட்டே தீனவா එයින් නිෂ්පාදකාර හතරකට තමයි මේ පහුගිය කාලේ වැඩි කරපු මුදල් වලින් ගෙවන්න පුළුවන් වෙන්නේ කෝටි 21ක් අවුද්දකට ගෙවන්න වෙනවා එක නිෂ්පාදනාගාරයකට. ඒ තත්ත්වයටයි පත් වෙලා තිබුණේ. පස්සේ ආයතන හතරක් තමයි ඒ 21 ගානේ ගෙවන්න පුළුවන් තත්ත්වයකට පත් වෙලා තිබුණේ. නමුත් අනිත් 18ම ගෙවා ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තිබිලා උසාවි ගිහිල්ලා තමයි මේ දක්වා මේක ඇදගෙන ආවේ. ආවට පසුව මේ නව වැඩපිල්ල යටතේ අර පරණ තිබ්බ යථාතත්වයට පත් වෙලා තියෙනවා. මේ ක්‍රමය ඇති වුණේ 1994 සිට ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා 94 දසලක්ෂ 25,000ක් වුණා බලපත්‍ර ගාස්තුව. 2011 51,51,000ක් වුණා. ඊට පස්සේ 2012 සිට මේ දක්වා 9,10,000ක් වුණා මේ බලපත්‍ර ගාස්තුව අවුරුදු පතා වැඩි කරනකොට වැඩි කළා. ඊට පස්සේ කෝටි 21කට ආවා මේ 2015 වසරේ ඉඳලා ගෙවන්න කියලා වෙලා. ඉතින් ඒක ගෙවා ගන්න බැරුව උසාවි ගිහිල්ලා තමයි මේ තත්ත්වයට ඇවිල්ලා. දැන් උසාවි නඩු තියෙන තාම ඉල්ලාස් කරගත්තේ නැහැ. ඒවා මට ඉතින් අවසන් වෙයි. දැන් මේ අවුරුද්දේ සිට මේ නව පරණ තත්ත්වෙටම ආපහු නැවත මිලියන එකක් ගෙවලා මේ බලපත්‍ර ලබා ගන්න පුළුවන් තත්ත්වයට ඇති වෙලා තියෙනවා. ඉතින් ඒක ගැන විශේෂයෙන්ම ඒ බලපත් නිෂ්පාදනාගාරවලින් සාමාන්‍ය අයටත් මේ කටයුතු කරගෙන යන්න පුළුවන් කියන එක විශ්වාසය එතන ඇති වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්නට ඕන මේ අද මේ තියෙන මත්පැන් වල විලක්දාන දැනුවම මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට මත්පැන් බෝතලයක් අරගෙන පානය කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. 1965 65 වසර තුල රුපියල් 8කට තිබුණු මත්පැන් බෝතලය අද 1560 දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි විස මත්පැන් කල්සිප්පු වැනි නිෂ්පාදන මේ රටේ වැඩි වෙලා විශාල වශයෙන් හොර නිෂ්පාදන වැඩි වෙලා මේ රාජ්‍ය ආදායම රටට අහිමි වෙලා තියෙනවා. ලොකු ගණන් කෝටි ගණන් තියෙනවා කිව්වට මුදල වැඩි නිෂ්පාදනයේ අඩුයි. නිෂ්පාදන වලින් රජයට ලැබෙන තියෙන ආදායම් අඩු වෙලා තියෙනවා. මුදලින් වැඩි වෙලා තියෙනවා. ඒක ඇත්ත. ඒ වුණාට ආදායම් අඩු වෙලා තියෙනවා. දැන් මේ එහෙම අඩු වෙන්න හේතුව වෙලා තියෙන්නේ මේ හොර නිෂ්පාදන නිසා. ඒ හොර වැඩවල නිසා. ඒ නිසා මේ බද්ද අඩු කරොත් ඊට වඩා වැඩි වැඩ පිළක් රජයට ආදායම් ගන්න පුළුවන් කියන විශ්වාසය මෙතන පේන්න තියෙනවා. එහෙම වැඩි කරන්න ඕනේ අඩු කරන්න ඕනේ කියන යෝජනාව මම මෙතන කරනවා. ඒ වගේම මේ බලපත්‍රලා ස්ථාන වලට බලපත්‍ර වලටත් විශාල වශයෙන් සාමාන්‍ය කාමර 200 තියෙන එක්කිනාටත් හෝටල් වල සංචාර හෝටල් වලට ඒ වගේ මිල වැඩි වෙලා තියෙනවා. ඒ ඇයට ඒ බද්ද එක බද්දක් නෙවෙයි බදු ඔක්කොම ගහලනකොට පත්කන් සංචාරක මණ්ඩලයේ හෝටල් වලට 128ක විතර බද්දක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේ බදු කමක් තමයි බදු වැඩියෙන් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ බදු යම්කිසි සහනයක් ලබා දෙන වැඩපිළිවෙලකට ගියොත් තවත් සහනයක් ඇති වෙයි කියන එක විශ්වාසය මම විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම මේ සමහර ඇතම් නිෂ්පාදනාගාර තියෙනවා. නිෂ්පාදනය කරනවා සාමාන්‍ය මේ රටේ නිෂ්පාදනය කරන වෙනත් ආයතනයකින් ගත්තොත් ඒ සමහර නිෂ්පාදන ඒ නිෂ්පාදනය කරන වෙළඳසල් වලට වෙදාහරින වෙළඳසල් වලට දෙන්නේ නැහැ. ඒ කියන්නේ බලපුළුවන් කාර්කම් පෙන්නලා ඒ නිෂ්පාදන ආයතනයෙන් විතරයි ගන්න ඕන වෙන තැනකින් ගත්තොත් බඩු දෙන්නේ නැහැ කියලා ඒ වැඩ පිළක් තියෙන නිසා විපාරමත්වකසෙන් ඒ ගැන පරීක්ෂා කළා. මේ ඉදිරියට සියලුම මේ රටේ නිෂ්පාදනය කරන සියලුම මත්පැන් වර්ගයේ ආයතන වල විකුණන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන්නට වැඩ පිළක් කෙරෙන්න ඕනේ කියන විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේ සුපර් මාකට් වල බැලුවම කාන්තාවන් සල්ලි ගන්නව මත්පැන් වලට තවත් කෙනෙක් මත්පැන් බෝතල විසිරලා දෙන සමහර විට ඒ කාන්තාවත් මත්පැන් බෝතල් දෙනවා. ඉතින් කාන්තාවට මත්පැන් විකුණන්න බෑ. බලපත්‍රය දරන්න පුළුවන් කෙනෙකුට විතරක් මත්පැන් බලපත්‍රය බෝතලේ විකුණන්න පුළුවන්. සමහර අය කාන්තාවගේ නමින් බලපත්‍ර තියෙනවා මේ රටේ. ඒ ඇයිට ඒ මත්පැන් බෝතලේ විකුණන්න පුළුවන්. එහෙම නැතුව කාන්තාවකට එම බලපත්‍රයක් යටතේ තියෙන තැනක බලපත්‍රයක් නැතුව මේ නම නැතුව හිමිකමක් නැතුව මත්පැන් විකුණන්න බෑ. ඉතින් එම නිසා සුපර් මාකට් වල ඒ වැඩි වෙනවා. ඉතින් ඒක වහාම නතර කරන වැඩි පිළකට යන්නේ කියලා මම විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම සමහර බලපත්‍ර ස්ථාන වලින් අරක් බෝතල් 9යි 3 කාලක් ගෙනියන්න පුළුවන්කම තියෙනවා. දැන් අද තියෙන පවන තියෙන තත්ත්වය හැටියට පොලිසියෙන් සමහර තැන් වලට කරදරපත් වෙනවා. සමහර අහිංසක මිනිස්සු අරක් බෝතල් 4-5ක් ඔය උස අවස්ථාවකදී තමන්ගේ පොඩි උස අවස්ථාවකදී දුප්පත් අහිංසක මිනිහෙක් අරගෙන ගියා නම් ඒක අල්ලගෙන නොයෙකුත් ප්‍රශ්න ඇති කළ රුපියල් 5000ක් 10000ක් දඩ ගහනවා සාවිගෙන ඉහිල්ලා. ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේම තෝරතිලේ තමිල් සහෝදරකල අඳ පුල්ලේ පරඳා ஒரு சாராயம் கொஞ்சம் கொண்டு போகிறது குளிக்கிற நாளைக்கு கொண்டா குடிக்கிறதுக்கு அது ஒரு காபோசை கொண்டு போனால் அது பிடிச்சிட்டு போலீஸில் கொண்டு போட்டு 5000-10000 தென்ன அடிக்கிறது அது நிப்பாட்டணும். ஏ வகை வத்துக்கரே காந்தா வந்து அத்த வசம் அர நாவண தவசிட்ட மீ லமையை கம்பில் நாவண தவசிட்ட மீடி அறக்கு போட்டா கடை சீசல்கிட்ட தென்ன கெஞ்சு வத்துக்கரே பற்றி சீசல பலாத்தி ஏவ சமார இல்லாட்ட அல்லகின பிரஸ்திக்கல்ல உசாவிக்கு நீ இல்லை தட වලටපත් කරන තිය වගේ අහිංසක මිනිස්සුන්ට ඒ වගේ ප්‍රශ්නකට මුහුණ දෙන්න වෙලා සිද්ධ වෙනවා. ඒව අවහම නතර කරන වැඩ පිළිකට යන්න ඕනේ කියලා මම විශේෂයෙන් මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම දැන් අපේ ගරු මුදල් නැමැතුමා විසින් මේ බැදී කර තියෙනවා විශේෂයෙන් මේ ධාන්‍ය මත්පැන් වර්ග බියර් බහුලව රටේ බහුල වෙන්න ඇරියම මේ විස මත්පැන් අයවම ගොඩක් අඩුවේ කියන තත්ත්වයක් එතුමා ප්‍රකාශ කරා. ඒක මාත් ඇත්ත වශයෙන්ම හොඳ දෙයක් විදියට කියනවා. මොකද මේ මේ රටේ වැදී වැඩි වෙන්න හොර ජාරම් වැඩි වෙනවා. ඒවා ලිහිල් කරන්න ඕන. පුළුවන් තරම් ලිහිල් කරනකොට ඒවා ගොඩක් අඩු වෙනවා. දැන් එක එක රටවල බැලුවම තායිලන්තයේ ඒ වගේ රටවල බැලුවම ඕන දැනකින් තමන්ට අවශ්‍ය දෙයක් ගන්න පුළුවන් සැරමත් පන් නැතුව. බියර් බෝතලේ සැර කියනවා දැන් 8 නැගලා. ඒ සැර වස්සන්න ඕන පරාදීප ගන්නට. පහට සැර පොයින්ට් 5 වගේ තියලා ඒ සැර අඩු කරලා ඒ මත්පැන් බෙදා හැරියොත්
හරින තැල් ඒ විදිහට ඉදිරි ඇති කරොත් ඒ රටේ ඒ ආපතක් වෙයි කියන වැඩපිළිවෙලක් කැමතියට ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කරත් හොඳයි කියලා කියනවා. ඒ වගේ අනික් කාර්යය තමයි මේ නිෂ්පාදන කිරීමේදී මේ සාමාන්‍ය නිෂ්පාදන කට්ටිය සාමාන්‍ය නිෂ්පාදකරුවන්ට කලින් මේ අපතේ යන එකට දීලා තිබ්බා වාස්ප වෙන එකට පොයින්ට් 1.5ක්. දැන් ඒක පොයින්ට් එකක් අඩු කරලා පොයින්ට් 5ට විතරක් දීලා තියෙනවා. ඉතින් ඒක පරණ විදිහට මේ සාමාන්‍ය ස්ථානකාරීන්ට දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. සාමාන්‍ය ඉලෙක්ට්‍රික් මැෂින් දාලා එම් කරන ලොකු කට්ටියට ඒක අඩු කරාට කමක් නැහැ. සාමාන්‍ය නිෂ්පාදනය කරන අයට අර පරණ දීප තත්ත්වයට මේ ඇති කරලා දෙන්න කියලා විශේෂයෙන් මතක් කරනවා. එහෙනම් මේ අවස්ථාව ලබා දුන්නට ඔබතුමා ස්තුති කරනවා. විශේෂයෙන්ම ඔබතුමා මේ මේ ගැන හිතලා මේ ගත්තාව පියවරටතුමාට මම ස්තුති
කරනවා. කරු ලසඳ අලගිය වටන. You have to 10 minutes.
නියෝජකාරක සභා සභාපතිතුමනි, අද සුරාබදු පනත අර්ථයේ විශේෂම රෙගුලාසි දෙකක් විවාදිත ගැන මේ අවස්ථාවේදී විශේෂයෙන් මේ පිළිබඳව සඳහන් කළ යුතුයි. මෙම රෙගුලාසි නිසා ඇතැම් විට බැලූ බැලමට හිතයි මද්‍රව්‍ය නිෂ්පාදනය වැඩි කිරීම සඳහාද මේ රෙගුලාසි හඳුන්වා දෙන්න කියලා. එහෙම මද්‍රව්‍ය නිෂ්පාදනය වැඩි කිරීමට අනුබල දීමක් ලෙස නෙමෙයි මේ අඩු කිරීම කරන්න කියන එක මුලින්ම සඳහන් කරන්න ඕනේ. පියවර අයවැය යෝජනා යටතේ අපේ රටේ ඉස්කාගාර ආයතන 15කුත් අරක්කු නිෂ්පාදනාගාර 24කුත් තිබෙනවා. ඉස්කාගාර සඳහා ලක්ෂයක් අය කරගෙන තිබුණු ඒ බදු ප්‍රමාණය මිලියන 100 දක්වා ඒ ගැසට් පත්‍රයේ මගින් වැඩි කිරීමක් කළා. ඒ වගේම රුපියල් 50,000ක් තිබුණු ඉස්කාගාර අරක්කු නිෂ්පාදනය සඳහා තිබුණු ඒ ගාස්තුව මිලියන 50 දක්වා වැඩි කිරීමක් කරනු ලැබුවා. මේ වැඩි කිරීම නිසා විශේෂයෙන්ම රජයේ බලාපොරොත්තු වුණු ආකාරයට අයහපත් පැත්තකුත් මං හිතන්නේ පසුව අනාවරණය වුණා. විශේෂයෙන්ම මෙවැනි ලක්ෂයක් තිබුණ එක මිලියන 100 කරපුවාම 50,000 තිබුණ එක මිලියන 50 කරපුවාම මේ ශේෂ්ත්‍රය තුළ ඉන්න මධ්‍යම පරිමාණ හා සුළු පරිමාණයේ අය මේ ශේෂ්ත්‍රයෙන් ඉවත් වෙලා මේ ශේෂ්ත්‍රය තුළ ඉතාමත් ශක්තිමත් ආයතන 1, 2, 3කට පමණක් මේ සමස්ත ශේෂ්ත්‍රයේම ක්‍රියාත්මක කිරීමේ බලයත් පැරණි ක්‍රමය තුළින් අනිවාර්යයෙන්ම ලැබෙනවා. එහෙම වුණා නම් අපේ රටේ ආයතන 2 හෝ 3ක් තමා මද්‍රව්‍ය නිෂ්පාදනය සහ මද්‍රව්‍ය අලෙවි කිරීම යනාදී සියලුම කටයුතු වලට සම්බන්ධ වෙන ඒකාධිකාරය තුළින් විශාල අහිතකර තත්ත්වයන් ඇති වෙනවා. එම නිසා විශේෂයෙන්ම මධ්‍ය පරිමාණය සහ ඒ සුළු නිෂ්පාදකයන්ගේ ඒ අයගේ ඉල්ලීම පරිදි මේ ශේෂ්ත්‍රය තුළ යම්කිසි ආකාරයක පිරිසක් සිටිය යුතුයි කියන තැන ඉඳගෙන මේ රෙගුලාසිය මගින් මිලියන 100ක් තිබුණු ඒ බද්ද මිලියන 1ක් දක්වත් මිලියන 50ක් තිබුණු බද්ද මිලියන 0.5 දක්වත් අඩු කිරීම අනිවාර්යයෙන්ම සිදු කරනු ලැබුවා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මද්‍රව්‍ය සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව මගින් අපි 2012 අවුරුද්දේ රජයක් විදිහට ලබාගෙන තිබුණේ බිලියන 60යි. මේ වන විට ඒක බිලියන 120 දක්වා විශේෂයෙන්ම වැඩි වෙලා තිබෙනවා. ආදායම වැඩි වෙලා තිබෙනවා විශාල 100%කට ආසන්න ප්‍රමාණයකින්. ඒ වගේම මිලියන 49ක් තිබුණු නිෂ්පාදනය මිලියන 55ක් දක්වා තමයි මිලියන 6යි 2012 ඉඳන් මේ දක්වා නිෂ්පාදනය වැඩි වෙලා තිබෙනවා. ඉතින් නිෂ්පාදනය වැඩි වුණාට වඩා වැඩි වේගයකින් ආදායම වැඩි වෙලා තිබෙනවා. එයින් විශේෂයෙන්ම අපට අනාවරණය වෙන්නේ රජය විදිහට මේක අධෛර්යමත් කිරීම සඳහා විශාල බදු ප්‍රමාණයන් මේ සම්බන්ධව පනවලා තිබෙනවා. ඒ වගේම බියර් සම්බන්ධයෙනුත් මං හිතන්නේ විශේෂයෙන්ම බියර් නිෂ්පාදනයේ 2012 මිලි තිබිලා තිබෙනවා මිලියන 99ක්, මේක 52 දක්වා අඩු වෙලා තිබෙනවා. බිය පරිභෝජනයේ බිය නිෂ්පාදනයේ අපේ රටේ විශාල අඩුවීමක් මේ වන විට සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම තව එක හොඳ ප්‍රවණතාවයක් අපි සඳහන් කරන්න ඕනේ, අපේ රටේ විදේශවලින් ආනයනය කරන ලබන මත්ද්‍රව්‍ය සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ කිසිදු පාලනයක් නීති රීති තිබුණේ නැහැ. ශ්‍රී ලංකා රේගුව මගින් පමණයි ඒ සඳහා බදු අයකිරීම අනාදිය සිද්ධ කළේ. මේ නිසා විශාල ප්‍රශ්න ගණනාවකටම අපේ පොදු ව්‍යාපාර කාරක සභාවලත් මේ පිළිබඳව අනාවරණය වුණා. එම නිසා රජයේ විදිහට විශේෂම විදේශ ආනයනය කරන සියලුම ඒ මද්‍රව්‍ය සඳහා 2016 සැප්තැම්බර් මාසයේ පනවන ලද ඒ නීති රීති නිසා විශේෂයෙන්ම ප්‍රථම වතාවට අපේ රට ඉතිහාසයේ සුරාබුද්ද දෙපාර්තමේන්තුව මිලියන 707ක ආදායමක් ලබා ගන්න පුළුවන්කමක් ලැබුණා. මේක ආදායමට වඩා විශේෂම මේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ විදේශ අපේ රටේ නිෂ්පාදන ආයතනවලට, අපේ රටේ නිෂ්පාදනය කරන ඒ සුරා වර්ගවලට විවිධ නීති රීති දාලා පාලනයන් ක්‍රියාත්මක කළා. සුරාබදු දෙපාර්තමේන්තුවේ කිසිදු පාලනයක් විදේශ ආනයනය කරනු ලබන මත්ද්‍රව්‍ය සඳහා තිබුණේ නැහැ. එම නිසා ප්‍රථම වතාවට තමා විශේෂයෙන්ම අද වන විට මේ සුරාබදු දෙපාර්තමේන්තුව විදේශ ආනයනික ඒ මත්ද්‍රව්‍ය සඳහා යම්කිසි ආකාරයක පාලනයක් අද ඇතිකරන්න පුළුවන්කමක් ලැබිලා තිබෙනවා. ඉතින් මේ නිසා විශේෂයෙන්ම අපි මෙහිදී සඳහන් කරන්න ඕනේ අද සමාජ ආර්ථික පැත්තෙන් මේ ප්‍රශ්නේ දිහා අනිවාර්යෙන්ම අපි බැලිය යුතුයි. ඒ වගේම සෞඛ්‍ය පැත්තෙනුත් අද දැවැන්ත අභියෝගයක් තිබෙනවා මේ පිළිබඳව. විශේෂයෙන්ම නීති විරෝධී මත්ද්‍රව්‍ය නිසා තමා සෞඛ්‍යයට විසාමත් සාපේක්ෂව විශාල අහිතකර බලපෑමක් ඇතිවෙන්නේ. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය කුමන මත්ද්‍රව්‍ය භාවිතා කළත් සෞඛ්‍යයට අහිතකරයි. නමුත් විශේෂම සාපේක්ෂව බලපුවාම අපි නීති විරෝධී මත්ද්‍රව්‍ය වලින් තමා අපේ රටේ සෞඛ්‍යයට කිසිදු ප්‍රමිතියකින් තොරව විවිධ ශරීරයට අහිතකර රසායන ද්‍රව්‍යයන් විවිධ ද්‍රව්‍යයන් පවා පාවිච්චි කරලා ලාභයේ පමණක් පරමාර්ථයෙන් අපේ රටේ කසිප්පු වැනිද නිෂ්පාදනය කරනවා. එම නිසා ජනතාව මේවට ඇබ්බැහිවීම නිසා අද සෞඛ්‍ය පැත්තෙන් අපට වාර්ෂිකව විශාල මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා වගේම අද විශාල සමාජ ප්‍රශ්න ගණනාවකටම අද මුහුණ පාලා තිබෙනවා. අපේ රටේ මේ වන විට පවුල් ලක්ෂ 14ක් සමෘද්ධිය ලබනවා. මේක සත්‍ය වශයෙන්ම අපි සාධාරණ පිළිගත යුතුයි. ලක්ෂ 9ක් 8ක් මේ සමෘද්ධි සහනාධාර ලබන පවුල් බවට අපේ රටේ පත් වෙලා තිබෙනවා. මේ තත්ත්වයට පත්වීම සඳහා ප්‍රධානතම හේතුන් අතර 95%ක්ම මේ සමෘද්ධිලාභී පවුල් මේ මට්ටමට පත් වෙලා තිබෙන්නේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීම නිසා කියන එක ඒ සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වෙලා තිබෙනවා. එම නිසා සෞඛ්‍ය පැත්තෙන්, සමාජ පැත්තෙන්, පවුල් සංස්ථාව පැත්තෙන් මේ මත්ද්‍රව්‍ය නිසා සිදුවෙන ඒ අහිතකර තත්ත්වයන් පිළිබඳව අපි මේ පිළිබඳව විශේෂ අවධානයකින් යුතුව කටයුතු කර යුතු තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමා මේ පිළිබඳව දුම්වැටි සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ප්‍රමුඛතාවයක් ලබා දීලා කටයුතු කරනවා. අද ඒ ප්‍රතිඵල ලැබෙමින් තිබෙනවා. එම නිසා මේක පැති කීපයකින් අපි බැලිය යුතුයි. විශේෂම සංචාරක ව්‍යාපාරය අද විශාල දියුණුවකට ලක්වමින් පවතිනවා. මීට අවුරුදු කීපයකට පෙර ලක්ෂ 7ක් 8ක් ආපු සංචාරකින් ලක්ෂ 22 23 දක්වා අද වැඩි වෙමින් පවතිනවා. ඉතින් මේ නිසා මේක අපට ලෝකයේ කිසිදු රටක් 100%ක්ම මේක නැති කළ යුතුයි තහනම් කර යුතුයි කියන තැන නැති වුණා. නමුත් සමාජයේ පැත්තෙන් අපි ප්‍රමුඛතාවය ලබා දීලා බලනවා වගේම තමයි විශේෂයෙන්ම සංචාරක වැනි එවැනි කටයුතු පිළිබඳව
මම හිතන්නේ කාලය අවසන්
දැඩි නීති රීති පැනවීම තුලින් එවැනි කටයුතු වලට බාධාවන් ඇති නොවන පරිදි තමයි මේ පිළිබඳව විශේෂයෙන්ම කටයුතු කළ යුතු වන්නේ. එම නිසා විශේෂයෙන්ම අද මේ රෙගුලාසි තුලින් මම හිතන්නේ මම ඉහත කී අරමුණුත් ඉටු කර ගැනීමේ අරමුණක් ඇතුව තමයි විශේෂයෙන්ම මේ රෙගුලාසි පැනෙව්වේ. එහෙම නැතුව මේ බදු මුදල අඩු කිරීම තුළින් ප්‍රචලිත කිරීම හෝ මේක ව්‍යාප්ත කිරීම නෙමෙයි ප්‍රධාන අරමුණ කියන එක සඳහන් කරමින් මා නිහඬ වෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි.